විශ්වාසයක් තියෙනවනේ මේ දාන මේ පින්කමක් කරපුවාම සතරදී අපිට නිවන් අවබෝධ කරගන්න තුරු මෙන්න මේ ඵල විපාක ලැබෙනවා කියන පිළිගැනීම තියෙනවා. පිළිගැනීම තිබුණත් ඒක අහේතුක වෙන්නේ නැහැ, සහේතුක සහේතුක වෙනවා. එතකොට මේ දානමය පුණ්‍යකම කරනකොට දානමය ගුණවතුන්ට පූජා කිරීම, අනුන්ට අනුග්‍රහ පිණිස පූජා කිරීම වශයෙන් කුසල කර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ගුණවත් අය උදෙසා දානමය පින්කමක් කරනවා. සිල්වත් ගුණවත් අය උදෙසා දානමය පින්කම කරනවා. ඊළඟට අනුග්‍රහක බුද්ධියෙන් සංග්‍රහ කිරීමේ චේතනාවෙන් දානමය පින්කමක් කරනවා. දැන් මව්පියන්ට සංග්‍රහ කරනවා, දරුවන්ට සංග්‍රහ කරනවා, සහෝදර සහෝදරියන් නෑදෑයින්ද හිතවන්තයිට අසල්වාසීන්ට අපි සංග්‍රහ කිරීමේ චේතනාවෙන් දානමය පින්කමක් කරනවා. ඒක එතකොට පූජා බුද්ධියෙන් දෙන්නත් පුළුවන්, අනුග්‍රහක බුද්ධියෙන් දෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අනුකම්පක බුද්ධියනොත් දෙනවා දුකී මගී ජාතකාදීන් උදෙසා. එතකොට එහෙම දානමය පින්කම කරනකොට ඊළඟට අවස්ථා තුනක් සිටේ පැහැදීමක් තියෙනවා. අවස්ථා තුනක දානමය පින්කම කරන වෙලාවේ අවස්ථා තුනකදී සිට පහදින්න ඕන පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන අවස්ථා තුන සම්පූර්ණ වෙන්න ඕන. පූර්ව චේතනාව කියලා කියන්නේ එතකොට දන් දීම පිණිස වස්තු සම්පාදනය කිරීම. දැන් දන් දෙන්න වස්තු අපි සම්පූර්ණ කරන්න ඕන. ඒ කියන්නේ දානය සකස් කරන්න ඕන. ඒ සානිය සකස් කරන පූජා කරන සුදුසු තත්ත්වයට පත් වෙන තුරු ඇති වෙන චේතනාව තමයි පූර්ව චේතනාව. ඒ පූර්ව චේතනාව පිරිසිදු බවට පත් වෙන්න ඕනේ. එතකොට මේ දානය තමා සතුව දන් දෙන්නා වූ ඇතිකල්ලි ඇති වෙන චේතනාව මුංචන චේතනාව. දැන් තමා සතු වස්තුව අපි දානය දෙන වෙලාවට අනුන් සතු කරන. කියන්නේ තමන්ගේ අයිතිය මුදවන. තමාගේ අයිතිය අත්හරින. තමාගේ අයිතිය අත්හැරලා තමයි දෙන්න යන්නේ. ඒ දීම තමයි මුංචන චේතනාව. දාන දීමෙන් පසුව ඒ ගැන සිහි කරන්නා වූ අවස්ථාව තමයි අපර චේතනාව. එතකොට පූර්ව චේතනාවත් හොඳ වෙන්න ඕන, මුංචන චේතනාවත් හොඳ වෙන්න ඕන, අපර චේතනාවත් හොඳ වෙන්න ඕන. ඔය තුන පහදිනවා නම් තුන් හිත පහදවාගෙන දානමය පින්කම කළා වෙනවා. ඔය එකක් හරි අඩු වුණොත් ඒ කුසලයේ මහත් ආනිසංස ඵලයේ අඩු වෙනවා. දැන් අපි දැන් සමහරවිට පූර්ව චේතනාව දෙනකොට මොකක් හරි පූර්ව දානයක් දෙන්න යම් කිසි අදහසක් හිතට පහළ වෙනවා. පරලෝකීය නාති උදෙසා හෝ මෙලව සැනසීම පිණිස හෝ උපන්දිනයක් සිහිපත් කරගෙන හෝ මොනවා හරි අරමුණක් තියෙනවා. අරමුණක් හේතුවක් තියෙනවා. එහෙම හේතුවක් අරමුණක් පියාගෙන කළොත් ඒකේ විශ්වාසය තියෙනවානේ. එතකොට ඒක අහේතුක වෙන්නේ ඒක සහේතුක කුසලයක් බවට පත් වෙනවා. එතකොට එහෙම තියාගෙන මුංචන අවස්ථාවේ කියන වස්තුව මුදවන අවස්ථාව. ඒ කියන්නේ තමන්ගේ අයිතිය අත්හැරෙන අන්ත පිළිනමන වෙලාවේ. එතකොටත් මුංචන චේතනාව තියෙනවා. ඒ මුංචන චේතනාවෙන් දුන්නොත් හරියට ඒක ගැන හොයන්න යන්නේ නෑ ආයෙ. එහෙම නැත්නම් ආයෙ දීලා හොයන්න යනවනේ. හොයන්න ගියතම තමයි වැඩේ තියෙන්නේ. එතකොට තමයි හිතවන්න පළදු වෙන්නේ. ඊළඟට මේකට මොකද කරේ? කොහෙද දුන්නේ? කාට දුන්නේ? වළඳුවාද නැද්ද? හොයන්න යනවා. වැන්නේ කියපුවම අර විදුල මුදවපු එකේ අර පිරිසුදුකේ පිරිසුදු බවක් නැහැ. එතකොට අර මුංචන චේතනාව අපිරිසුදුයි. එනිසා මුදවන එක අර අත හේතුවා වගේම ඒක දුන්නා එතනින් ඉවරයි. ආයෙ ඒක න හොයන්න යන්නේ නැහැ. එතකොට මේ කර්මවිපල විපාකය අදාහගෙන දුන්නා නම් ඒක සීකරන වාරයක් පාසාම අපර චේතනාව පිරිසුදු වෙනවා. එතකොට මේ අපරචේතනාව හොඳ නැති වුණොත් එහෙම අර අපුත්තක සීතානන්ගේ කතාව වගේ තමයි වෙන්නේ. වස්තුව ලැබෙනවා, බුද්ධි දින්න හිත පහළ වෙන්නේ නැහැ. වස්තුව තියාගෙන ඉන්නවා. Taman ගන්නෙත් නැහැ, අමුන්ට දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ සිතවිල්ල පහළ වෙන්නේ නැහැ. තියාගෙන හිටියන්න කඳ හිතෙන්නේ නැහැ. දෙන්න හිතෙන්නේ නැහැ. අර දීමේ කුසලයෙන් වස්තුව ලැබුණා. ලැබුණාට අර පරිහරණය කරන්න අවස්ථාව ලැබෙන්නේ අර අපර චේතනාව පිරිසුදු මධිකම නිසා. ඊළඟට මේ දානමය කුසල කර්මපතය සිද්ධ වෙන අවස්ථාවේ මුංචන චේතනාව පිටිවරාගත් పూర్වපද කුසල චිත්තයගේ පිරිසුදු වීමෙන් කුසල කර්මීය බලවත් බවට පත් වෙනවා. పూర్වාපර චේතනා දුර්වල වෙනා ඒවා කුසල කර්ම දුර්වල විපාක බවට පත් වෙනවා. పూర్වහා අපර චේතනාව දුර්වල වුණා අර කුසල ශක්තිය දුර්වල බවට පත් වෙනවා. අනුග්‍රහ බුද්ධිය විතරයි තියෙන්නේ දැන් අනුකම්පාවෙන් අපිට දෙන්න පුළුවන්. ඒකත් නුවණින් සලකලා හැබැයි දෙන්න ඕනේ. ඒක අනුග්‍රහයක් තමයි. අනුකම්පාව පිනිෂණ දෙන්නේ. දැන් අපරණ කෙනෙක් දැක්කොත් ඒ අනුග්‍රහයක් තියෙනවා. නමුත් අනුකම්පාවත් එදෙන මතු වෙන. අනුකම්පාවත් එක්ක එකතු කරගෙන අනුග්‍රහ කරොත් ඒක බලවත් බලවත් වෙනවා. කරුණාව මෛත්‍රිය පෙරදැටි කරගන්නේ අනුග්‍රහක බුද්ධිය දෙන්නේ එතකොට. ඒ නිසා එතන තියෙන්නේ අනුග්‍රහක බුද්ධිය විතරයි. නමුත් එතන අනුකම්පාවෙනු දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් වෙන්නේ අර කුසංහිත එතන දෙන අවස්ථාවේ Taman විශ්ිතේ තමයි මේ කුසලේ බලවත්කම ඇති කරගන්න ඕනේ. යුතුකම් ඉෂ්ට කිරීමක් වශයෙන් නාත් සංග්‍රහයක් වශයෙන් හිතවත් අයට නෑදයින්ද කොහොමදක් දෙනවන්නේ? දැන් අනුග්‍රහයෙන් අනුග්‍රහයක් දක්වනවානේ. දැන් අර වාගේ දුගී මගී කෙනෙකුට දෙන වෙලාවේ අසරණ අනාථයෙකුට දෙන වෙලාවේ එතන අනුකම්පාවත් අපිට ඉස්මතු වෙනවා. ඉස්මතු කරගෙන දුන්නොත් වඩාම හොඳයි. ඒ කියන්නේ දැන් සමහර අය දුක අනුකම්පාව වෙන්නේ නැහැ. අනුකම්පාවක් නැතුව අර ගෙදරට එනින් හින්දා දෙනවානේ. ඒ අර මුදවගෙන මුදවලා ඉතින් පිටව කරන්න ඕන නිසා එතකොට අර මුන්චන චේතනාව එතර පිරිසුදු මදි. මේකයි ඉතින් අර ඒ වගේ එහෙම අවස්ථාවලදී අපි දෙන වෙලාවට ප්‍රවේශම් වෙන්න ඕන. එතන දැන් අපි ගියමු දානමය පින්කම කරලා ඒක නැවත සිහි කරනවා කියන්නේ. එතකොට එතන ආස්වාදෙ මෙතන දෙකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂා වෙනයි ආස්වාදෙ වෙනයි. ප්‍රත්‍යක්ෂාව කරන්නේ මාර්ග හිතක් ලැබුවෙන් පස්සේ තමයි නියම ප්‍රත්‍යක්ෂාව එන්නේ. දැන් අනිත් කෙනෙකුට දානයක් දීලා හිතේ සතුටක් එක්ක ඉඳගෙන ඉන්නේ ආස්වාදය. ආස්වාදයක් කියනවා මට දැන් සතුටුයි මේවා ලැබෙනවානේ කියලා හිතේ සතුටක් වෙන එක ආස්වාදයක් කියලා. ආස්වාදයක් එක්ක තමයි එතන සමහර වෙලාවට තෘෂ්ණාවට වැරෙන ආස්වාදයෙන්. එතකොට අර ප්‍රත්‍යක්ෂා ඥානය කියන්නේ මාර්ග හිත ලැබුවම පස්සේ දෙන දානි ප්‍රත්‍යක්ෂාව ඒක බලවත් වෙන්නේ. එතන තෘෂ්ණාව නෙන්නේ. එතකොට ආර්යයන් වහන්සේ ඒක නැවත ප්‍රත්‍යක්ෂා නුවණින් මේ කරන්නේ. දැන් අර ප්‍රත්‍යඥ හිතෙන් සිටින් කරන දාන මේ පින්කමෙන් නැවත අපි ආස්වාදේ කරන්නේ මට මේකෙන් සතරේදී අර සම්පත්තිය ලැබෙනවා කියන ආස්වාදේ තියෙනවා. එතකොට මේ ආස්වාදේ දැන් සමහර වෙලාවට තෘෂ්ණාවෙන් වෙන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට මට පාරමී පුරා ගන්න වස්තු ලැබේවා කියන අදහසක් තියෙනවා. එතකොට එතනේ අර ඒ කෙනාට එන අදහස අනුව තමයි තෝරගන්න තියෙන්නේ. දැන් සමහර වෙලාවට වස්තුව ලැබෙනවා කියන අදහසම තියෙනවා. මේ වෙන් ආයි නැවත පින් කරලා පාරමී පුරා ගන්න ඕනේ කියන අදහස නෑ සමහර වෙලාවට. වස්තුව ලබන්න ඕනේ කියන අදහස විතරක් සමහර අය දෙනවා. සමහර අය දෙනවා මම මේකෙන් පින් කරපුවාම මට සතරෙදි පාරමී පුරා ගන්න වස්තුව ලැබෙනවා. ඒ නිසා මට ඒක පාරමී පුරා ගන්න මේ වස්තුව මට උපකාර වේවා කියන අදහසින් ආවොත් එතන තෘෂ්ණාව අඩු වෙනවා. නිවන් පිණිස කියනත් වඩාම හොඳයි. එතකොට කිසිම ප්‍රශ්නාවක් නැහැ. නිවන් පිණිසම වේවා කියලා අරමුණු කරනවා නම් අවසානයේදී එතන ප්‍රශ්නාව ඇල්ලිම් ඉන්නෙම නැහැ. ඒ නිවන් ප්‍රාර්ථනා කිරීමේ චේතනාව තියෙන නිසා. විපාකේ ලැබෙනවා. විපාකේ ලැබෙනවා. ඒක ප්‍රාර්ථනා කරත් නොකරත් විපාකේ ලැබෙනවා. එතකොට මෙතන තියෙන්නේ අර විපාකේ පිරිසුදු බව. පිරිසුදු බව අරමුණු කර ගැනීම තමයි වඩාත්ම මේ චේතනාවලින් කරන්නේ. හැම වෙලෙම කරන්නේ සිතේ පිරිසුදුකම ඇති කරගෙන ක්‍රියාවට හිත යොදවන එක බලවත් කරගන්නයි මේ ධර්මයේ අපිට පිහිට වෙන්න උපකාර වෙන්නේ. ඒකට. එතකොට මේ කුසල කර්මය එතකොට සීන ප්‍රණීත මධ්‍යම කියන අවස්ථා තුනකටත්පත් වෙනවා. දානමය පින්කම හීන වශයෙන් පවතිනවා. හීන වශයෙන් පවතිනකොට ඡන්ද, චිත්ත, විරිය, වීමංස කියන මේ හතරෙන් දුර්වලකම. දැන් සමහර වෙලාවට දාන ආදී පින්කම් කරනකොට ඒවා ගැන හිතන්නේ නැතුව දැන් ඡන්ද, චිත්ත, විරිය, වීමංස ආදී දුර්වලකම නිසා සමහර වෙලාවට මේ දන් දීමෙන් මට ප්‍රීතියක් ලැබේවා. ප්‍රශංසාවක් ලැබේවා. කියලා අර සිතට අදහසක් එනවා. එතකොට ඒ අදහස කිරිටි සිතින් තෘෂ්ණා සහගතව කරන එකක් නෙවෙයි. දානමය පින්කමක් නෙවෙයි. එතකොට ඒක හීන බවට පත් වෙනවා. සම්පatti ප්‍රධාන කොටගෙන දන් දෙන්නා වූ කල්හි දානමය කුසලය හීන කුසලයක් බවට පත් වෙනවා. තෘෂ්ණා සහගත සිතින් ඒක ප්‍රාර්ථනා කරලා කරොත් හීන බවට පත් වෙනවා. ඊළඟට මධ්‍යම වශයෙන් කළොත් ඡන්ද, චිත්ත, විරිය, වීමංස ආදී වශයෙන් පුණ්‍ය කර්මයක් කරනකොට ඒ පුණ්‍ය කර්මයේ ඵල ලැබීම පිණිස නොකිලිටි සිතින් ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් තමන්ගේම විමුක්ෂය පිණිස දන් දෙනවා. ඒ කියන්නේ දැන් මම දාන ආදී පින්කම් කරලා කෙලින්ම නිවන් ප්‍රාර්ථනා කරන්නේ නැතුව ලෞකික ජීවිතයේ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් තමාගේම විමුක්ෂය පිණිස දාන ආදී පින්කම් කරන. ඒක මධ්‍යම. මධ්‍යම ස්වභාවයෙන් කුසල කර්මයක් වඩපත් වෙනවා. ඒකට ප්‍රණීතම කුසලයේ කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, වීමංස කියන මේ හතර ආර්ය භාවයට පත් වීම පිණිසම මාර්ගඵල නිවන්සුව ලබා ගැනීම පිණිසම මට උපකාර වේවා. මේ සියලු කුසලයේ සියලු සංස්තයන්ට විමුක්තිය පිණිස වේවා කියන මෛත්‍රී හිත තියෙන්න ඕනද? එහෙම නිවන් ප්‍රාර්ථනා කරන්නත් ඕන. ඒ කුසලය සියලු සත්‍යයන්ට මෙතිතින් විමුක්තිය පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් ඕන. එහෙම කළොත් ඒක ප්‍රණීත කුසලයක් වෙනවා. ප්‍රණීත කුසල කර්මයක් බවට පත් වෙනවා. ඒක දානමය පින්කම් වලින් ප්‍රණීත කුසලයක් බවට පත් වෙනවා. එතකොට මේ දානමය පින්කම දායක සුද්ධියෙන්, ප්‍රතිග්‍රාහක සුද්ධියෙන්, ද්‍රව්‍ය දාන ද්‍රව්‍ය සුද්ධියෙන් මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. දැන් ප්‍රතිග්‍රාහක ස්වාමීන් වහන්සේලා සිල්වත් නම්, එහෙම නැත්නම් දන් දෙන අය සිල්වත් නම්, දානෙ දෙන ගන්න වස්තුව ධාර්මික නම්, ඒ අවස්ථා තුනෙන්ම ඒ කුසලය මහත්ඵල බවට පත් වෙනවා. ඒකර දන් දෙන්නා වූ දායක තෙමේ දාන 16 අවසේ, දාන සහායක අවසේ, දාන ප්‍රති අවසේ දන් දෙන අවස්ථා තියෙනවා. දාන සහායකයා, දාන සහායක අවසෙන් දෙනකොට එතකොට ඒ එහෙම දෙනකොට මඳුර වූ වස්තුව Taman අරගෙන මඳුර නැති එකක් දන් දෙනවා. ඔව්. ඒක දාන 16ක්. රසවත් එක තමන් ගන්නවා, රසවත් නැති එක අනුන්ට දෙනවා. ඒක දාන 16යි. ඔව් ඔව්. ඊළඟට දානමය පින්කම කරන වෙලාවේ ඊළඟට තමන්ට තමා අනුභව කරන එක මధుර වූ හෝ අමధుර වූ දෙකම දෙනවා. තමන් අනුභව කරනකොට මధుර එකක් ගන්නවා, අමధుර එකක් ගන්නවා. රසවත් එකක් ගන්නවා, රසවත් නැති එකක් ගන්නවා. දාන දෙනකොටත් ඒ දෙකම දෙනවා. එතකොට ඒක දාන සහායකෙක් වශයෙන් දන් දෙනවා. ඒ වගේම අමතර වස්තුව අනුභව කොට අනුන්ට දෙන වෙලාවට මතර වස්තුව දෙනවා. ඒක දානපති. තමන් රසවත් නැති එක ගන්නවා, රසවත් එක දන් දෙනවා. ඒක දාන ප්‍රති වශයෙන්, ප්‍රතිග්‍රහක වශයෙන් අපට ඒකේ අවස්ථා තුනේදී පාරිශුද්ධිය ලබන්න පුළුවන්. එතකොට මේ දාන වශයෙන්. එතකොට ප්‍රතිඥායක වශයෙන් උත් ප්‍රතිඥාක වංශයන්ගේ සුද්ධිය පිණිස සිල්වත් ගුණවත් බව පිණිස දාන දෙනකොට සිල්වත් ගුණවත් අයට දුන්නොත් ඒක සිල්වත් ගුණවත් භාවයෙන් වැඩි නිසා මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ඊළඟට එක ධාර්මික වස්තුවක් නම් ඒ සමණ්ඩ පිහිට වෙනවා. කෙනෙකුට ගන්න බෑ ඒ ධාර්මික වස්තුවකින් දුන්න දානේ විපාකේනකොට කිසි කෙනෙකුට ගන්න බෑ. තමන්ටමයි ඒ වස්තුව හිමි වෙන්නේ. කෙනෙකුට ගන්න බෑ. ඒ කියන්නේ දැන් හොරකමකින්, කපටකමකින්, වංචාවකින් ලෝකයා රවටලා ගත්ත වස්තුව තියෙනවා. ඒවෙන් දන් දෙනවා. ඒවෙන් දන් දීපුවාම ඒවෙන් එන විපාකේ වෙන්නේ ඒ වස්තුව කවුරු හරි හොරෙන් ගන්නවා, කපටකමින් ගන්නවා, වංචා කරලා ගන්නවා, Tamanට අහිමි වෙනවා. අහිමි වෙන ස්වභාවයෙන් ගන්නවා. එතකොට ඒ එතකොට එහෙම ගන්නෙ මොකද? Taman දන් දුන්නේ අර වගේ වස්තුවකින්නේ. ඒ වගේ වස්තුවකින් දුන්නොත් Tamanටත් අහිමි වෙනවා අර වස්තුව. ඒයි Tamanුත් ඒ වැඩේ කර්ම නිසා හේතුඵල ධර්මනේ. ඒ නිසා. ඒතකොට ධාර්මික වස්තුවක් ගත්තොත් ඒ ධාර්මික වස්තුවේක දේ කෙනෙකුට වංචාවෙන් ගන්න, හොරකමින්, කපටකමින් වංචාවෙන් ගන්න බෑ. පීය වේයන්ගෙන්, මීයන්ගෙන් විනාශ වෙන්නේත් නෑ. ඇයි හිමි තමන්ට තියෙනනම් හිමිකම තමන්ට තියෙනනම් මේ යන්න කන්න බෑ. හිමිකම තමන්ට තියෙනනම් මී යන්න කන්න බෑ. ඔව්. කවුරුහරි ගජේකින් හරි බලහත්කාරයෙන් ගන්නෙත් නෑ. තමන්ට හිමිකම තියෙනවා. එතකොට තමන්ට හිමිකම තියෙන්න නම් ධාර්මික වස්තුවෙන් දන් දෙන්න ඕන. දන් දුන්නොත් ඒක කාටවත් ආයිති නෑ. තමන්ගේ කැමැත්තෙන්ම කෙනෙකුට දෙනවා මිසක් තමන්ගේ අකමැත්තෙන් කෙනෙකුට ගන්න බෑ. ගන්නත් බෑ, දෙන්නත් බෑ. තමන්ගේ කැමැත්ත තියෙන්න. තමන්ගේ කැමැත්තෙන්ම දෙන්න පුළුවන් ධාර්මික වස්තුවකින් දානමය පින්කම කරා නම් ඒක තමන්ට හිමි. හිමි ධාර්මික වස්තුව තමන්ට හිමි එකනේ. ඒකයි. ඒක තියෙනවා. ඊළඟට තවත් තියෙනවා කාලදාන, අසත්පුරුෂ දාන කියලා කොටස් තුනක්. කාලදාන කාලික වශයෙන් දෙන දාන තියෙනවා. කාලික දාන තමයි එතකොට කර්ණඵල අදහාගෙන ආගන්තුක සත්කාර කිරීම. කාලික වශයෙන් දෙන දානය. තමන්ගේ සිය නිවසට එන අයට සංග්‍රහ කිරීම ආගන්තුක වශයෙන්. ඒක හැම වෙලෙම එන්නේ කාලානුරූපවයි එන්නේ. උදේ කාලේ එන්නත් පුළුවන්, දවල් කාලේ එන්නත් පුළුවන්, රාත්‍රී කාලේ එන්නත් පුළුවන්. එතකොට තමන්ට නියම කාලයක් නැහැ. ඒ ගෙදරට එන කාලය අනුව ඒ අයට සංග්‍රහ කරන්න ඕනේ. හැම වෙලෙම කරන්න බැ. කාලික දානි. ඊළඟට ගමික දාන. ගමික දාන කියන්නේ ගමනක් යන්න සූදානම් වෙන වෙලාවේ මගදී ගන්න සකස් කරලා දෙන දානි. ඒකක් දෙන්නේ හැමදාම නෙමෙයි. ඒක ඒ වාගේ ගමනක් යන්න සූදානම් වෙන වෙලාවට දෙන දාන. ඒකයි කාලික දාන කියන්නේ. එතකොට ආගන්තුක දාන දීමේ කුසලයෙන් තමන්ගේ උපනුපම් භවයක් පාසා යම් තැනකට යනකොට කෙතෙන්දී ආගන්තුක සත්කාර තමන්ට ලැබෙනවා. ඇයි තමන් ආගන්තුක සත්කාර කරලා තියෙන නිසා යන යන තැනදී ආගන්තුක සත්කාර තමන්ට ලැබෙනවා. ගමික දානියක් දීලා තියෙනවා නම් ගමනක් යන සූදානම් වෙනකොට ඒට වමනා කරන වස්තු ඔක්කොම තමන්ට ලැබෙනවා. ඇයි තමනුත් ඒ ගමනට වමනා කරන දේවල් සකස් කරලා දීලා තියෙනවානේ. ආහාර පාන වලින් සකස් කරලා දීලා තියෙනවා. ගමන් පහසුකම් දීලා තියෙනවා. ඒවා දීලා තියෙනවා නම් පහසුකම් යොදවලා තියෙනවා නම් තමන්ට ඒ ගමනක් යන්න සූදානම් වෙනකොට ඒ අරව ඔක්කොම තමන්ට ලැබෙනවා. ඒක ගමික දාන. ගිහි පැවිදි දෙපක්ෂයට. ආ ගිහි පැවිදි කියලා දෙපක්ෂයටමයි. දැන් එතකොට ස්වාමීන් වහන්සේලා කොහරි යන්න පුළුවන්. එතකොට දාන ටිකක් හරි ගස්සලා දෙන්න පුළුවන්. එතකොට ගෙදර මව්පිය යන්න පුළුවන් කොහේ හරි, දරුවෝ යන්න පුළුවන්, නෑට ඒ සහෝදරයෙක් යන්න පුළුවන් කොහේ හරි පිට තැනකට ඈත ගමනක්. එතකොට දාන ටික කැමති ටික හරි ගස්සලා ඒක ඔක්කොම ආගන්තුක දාන කියන්නේ ගමික දාන. ගමනක් යන වෙලාවේ අය ගිහි පැවිදි කියලා ભેදයක් නෑ මේකේ. එතකොට අර ගුණවත්කම තියෙනවා නම් මේක ආනිසංසේ වැඩි වෙන්නේ නැබෙයි. එතකොට ආගන්තුක සත්කාරත් ඒ වගේ. දැන් ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් තමයි ගෙදරට එන්නේ. පිණ්ඩපාතිනවා කියන්නේ. එතකොට තමන්ගේ මේ වෙලාවට තියෙන එක පූජා කරගන්න. ඒ අවස්ථාවේ හැටියට. හරි. අර ගෙදරට නෑදෑයෙක් කෙනා වගේනේ. ඒක ගෞරවයෙන් පිළි අරගෙන දානයක් හැටියට පිළිනව. එතකොට ඒක ආගන්තුක දානෙකුත් දෙනවා, පින්නපාත දානෙකුත් වෙනවා. දෙකම වෙනවා. ඊළඟට ගිලන් අවස්ථාවේ ඒ දීපැවිදි දෙපක්ෂයට ගිලන් වෙච්ච අවස්ථාවල දෙන දාන දැන් මව්පියෝ ගිලන් වෙන්න පුළුවන්. දරුවෝ ගිලන් වෙන්න පුළුවන්. එතකොට සහෝදරියන් නෑදෑයන් හිතවන්තින් ගිලන් වෙන්න පුළුවන්. ලෙඩ හැදෙන්න පුළුවන් අවස්ථාවකදී ඒ ලෙඩාට ගැළපෙන හැටියට දානේ සකස් කරලා පූජා කිරීම. ඒක ගිලන් දානේ ගිලන් දාන. එතකොට එහෙම අවස්ථාවකදී තමන්ටත් අසනීපයක් වුණ වෙලාවේ තමන්ට ඒ වස්තුව ලැබෙන. ඒ තමනුත් ඒ සංග්‍රහය කරලා තියෙන නිසා ඒකේ විභාග වාදයේ වශයෙන් තමන්ට කාගෙන් හරි ඒ පිහිට ලැබෙනවා. එතකොට දුර්භික්ෂ කාලේ කියන්නේ ආහාර හික කාලෙක, නැත්නම් වතුර හික කාලෙක, ආහාර හික කාලෙක ඒ සුදුසු හැටියට ආහාර දුන්නොත් තමන්ට ඒ නියම් කාලයක් වුණත් තමන්ට ආහාර පාන ලැබෙනවා. දුර්භික්ෂ කාලයේ දින දාන. එතකොට සිල්වත්තුන් හට ප්‍රථම සස්ය දානි. ඒ කියන්නේ මනහරි භෝගයක් හදලා ඒකින් පළවෙනි ඵලය එක බුද්ධ පූජාවට. එහෙම නැත්නම් සිල්වත් ස්වාමින් වහන්සේලාට. එහෙම නැත්නම් මව්පියන්ට. එහෙම නැත්නම් ගුරුවරින්ට. එහෙම නැත්නම් වැඩිහිටියන්. ඒ අයට දුන්නොත් ඒක අග්‍රක්ෂපණ දානයක් වෙනවා. අග්‍ර කොටස අග්‍ර වූ කෙනෙකුට පිළිදී. එතකොට තමන්ට සසරෙදී අග්‍රඵල ලැබෙනවා. අග්‍රඵල විපාක ලැබෙන්න පුළුවන්. ඒ වගේ ඒවා කාලික දාන. හැමදාම දෙන දාන නෙමෙයි, කාලානුරූප දෙන. හැමදාම වුණත් තමන්ට දෙන්න අවස්ථාව සැලසලා ගන්න පුළුවන් නම් එහෙම දුන්නාට වරදක් නැහැ. එතකොට ඔය බුද්ධ පූජාව ඒ ඔක්කොටම සම්බන්ධයි. බුද්ධ පූජාව කියන්නේ මේක හැම එකටම සම්බන්ධයි. බුද්ධ පූජාවේ ආනිසංසය බුද්ධ ගෞරවය ටික රත්නත්‍රයේ මුල් කරගෙන ඒක සිදු කරන්නේ. එතකොට ඒක මහත් ආනිසංස බල දෙන දානමයක් පින්කමක් වාගේ පත් වෙනවා. එතකොට ඒවා කාලික දාන. ඊළඟට තියෙනවා සත්පුරුෂ දානහ අසත්පුරුෂ දාන. එතකොට සත්පුරුෂ දාන කියන්නේ අසත්පුරුෂ දාන කියලා කියන්නේ දව ඒක සකස් කරලා දෙන්නේ නැතුව දෙනවා. දානෙ සකස් කරන්නේ සකස් කරලා නැතුව නිකන් ආවට ගියාට දෙනවා. ඒක වෙනයි මෙතන. එතන තියෙන තව කොටසක් තියෙන සද්දාය දානං දේති සක්කච්ඡන් දානං දේති. ඒ කාලික දාන වලට අයිති වෙනවා. ඒක එතන මෙතන ඒක විස්තර වෙන්නේ නැහැ. ඒක නැත්නම් ශ්‍රද්ධාය දානං දේති. ශ්‍රද්ධාවෙන් දන් දීම. කියන්නේ කර්මඵල විශ්වාසයේ තියාගෙන කුසල් අකුසල් විපාක විශ්වාස කරගෙන දෙන දානයි. ඒක ශ්‍රද්ධාය. සක්කච්ඡන් දානං දේති කියන්නේ සකස් කොට දන් දීම. ඔව්. සක්කච්ඡකාරී. එතකොට සකස් කොට දන් දීමේ විපාකයෙන් සකස් කරපු වස්තුව ලැබෙනවා. සකස් කරන්න දෙයක් නැහැ. එතකොට මේ සකස් වීමේදී දෙපැත්තකින් සකස් වීමක් තියෙනවා. දාන වස්තුවක් සකස් වෙනවා, තමන්ගේ හිතක් සකස් වෙනවා. ඒ සකස් වෙච්ච කුසලයෙන් ඊළඟට ඵල විපාක ලැබෙනකොට වස්තුව ලැබෙනකොට සකස් වෙච්ච වස්තුවම ලැබෙනවා. දරුවන් ලැබෙනකොට සකස් වෙච්ච දරුවන් ලැබෙයි. කියන්නේ මේ දරුවා හදන්න දෙයක් නැහැ. සකස් වෙච්ච දරුවෙක් ඉන්නේ මව කුසල. තන්දී. හැබැයි ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. ප්‍රාර්ථනාව තියෙන්නේ තුන අර විහාරමා දේවියා. එතකොට ඇයි සිතක් සකස් වෙලා තියෙන්නේ? එතකොට ඒ මවගේ සිත සකස් කරන දරුවෙක් තමයි මව කුසට එන්නේ. ඒ දරුවා හදන්න දෙයක් නැහැ. හැදිච්ච දරුවෙක් එන්නේ. අංග සම්පූර්ණ. කියන්නේ සුවච කීකරු බෝධිසත්ව ගුණ ඇති දරුවෙක් මව කුසට එන්නේ. සක්කස්සන් දානන් දෙටි කියන සකස් කොට දන් දීමේ විපාකය. ඒ කියලා තියෙනවානේ දරුව හදන්න ඕනෙන්නේ ඉපදෙච්ච වෙලාවේ ඉපදෙන්න ඉස්සර කියන. ඔව්. ඒ කියන්නේ කුසට ආපු දවසින් නම් නෙමෙයි කුසට එන්න ඉස්සර. කුසට එන්න ඉස්සර දරුව හකස් කරන්න දෙන්නේ. ඒ කියන්නේ මට සකස් වෙච්ච දරුවෙක් ලැබේවා කියන ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාව කරනකොට ඒ ප්‍රාර්ථනා පරිද්දෙන් කුසට දරුවා එනවා. ඒ කියන්නේ ඒ සකස් වෙච්ච දරුවෙක් ඉන්නේ. ප්‍රාර්ථනා කර කුසල් කර කර ප්‍රාර්ථනා කරන්න ඕන පින්නන්ත දරුවන් ලැබේවා කියන අදහසින්. එතකොට ඒ අදහසට ගැළපෙන දරුවේ මවකුස තියෙනවා. හැබැයි දෙන්නගේම පින් වාසනාව තියෙනවා. ඒ දැන් සමහර මව්වරු ප්‍රාර්ථනා කරනවා නැනවත් ගුණවත් දරුවන් ලැබෙන්න. එතකොට දරුවෝ ප්‍රාර්ථනා කරනවා නැනවත් බෝසත් දෙමාපියන් ලබන්න. අන්න ඒ දෙගොල්ලගේ සම්බන්ධයේ යම් තැනකදී ඉස්ත වෙනවා. එතකොට මේ ප්‍රාර්ථනාවට අනුව දරුවා එනවා කුසට. දැන් විහාර මහා දේවි කුසට ආවේ දුටුගමල් කුමාරයා. ඒ චේතනාවෙන්නේ දැන් සාවන්තිස්ස රජුගේ විහාර මහදේවි ප්‍රාර්ථනා කළේ මොකද්ද? පින් කර කර මට සම්බුද්ධ ශාසනය රකින්න මේ සිංහල ජාතිය බේරගන්න දඩුවෙක් ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ කර කර තමයි කුසල් කරේ. ඒ වගේම මව කුසට ආරාධනාවෙන්න මව කුසට ගත්තා. ඒ මව කුසට ගත්තේ අර පෙර වාසනා ශක්තිය දෙන්නගෙම පෙර වාසනා ශක්තිය තියෙන්නේ දෙන්නගෙම තියෙන්න ඕන ශාසනය ලගින ශක්තිය. එතකොට අර ප්‍රාර්ථනා පරිද්දෙන් එතකොට දූත්ගාමන කුමාරයාගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා, විහාර මාදේවිගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා. එතකොට මේ දෙන්නම සම්බුද්ධ ශාසනය රකින්න ආපු දෙන්නේ. ශාසනය රකින්න ආපු දෙන්නේ. එතකොට ඒකේ කුසලයේ විපාකේ එන්නේ අර සකස් කොට පින් කරපු එකේ විපාකයක්. එතකොට මේ දළුවා සකස් කරේ මව කුසට එන්න ඉස්සර ප්‍රාර්ථනා කරගෙන මෙවැනි දළුවෙක් මව කුසට පැමිණේවා කියලා අදිස්ථාන කරන් දෙන්නම්. ඔව්. කර්ම ඵලයේ විපාකයේ ඉෂ්ට වෙනවා. එන්නේ ඒකට උපකාර වෙනවා අර සක්කච්ඡන් දාන දෙති කියන කුසලය. කියන්නේ සකස් කොට දන් දෙනවා. එතකොට මේ සකස් කොට දන් දීමේ විපාකයෙන් ඒක සිද්ධ වෙනවා. එතකොට මේ ශක්තිය තමයි ඒක පුණ්‍ය ප්‍රාර්ථනාව තියෙන්නත් ඕන. පුණ්‍ය ප්‍රාර්ථනාව තියෙන්නත් ඕනේ. දෙන්නම සම්බුද්ධ ශාසනය රකින්න ආපු දෙන්නෙක් නේ. ඒ කියන්නේ අනාගතේ දැන් දොටගමන කුමාරයා අනාගතයේහි මෛත්‍රී බෝසත්යන් වහන්සේගේ දකුණු ශ්‍රාවක විහාර මහදේවි අම්මා තාවන්ති සරද්දු පියා තිස්ස කුමාරයන් වංශාවක තාවකින් වහන්සේ හැටියට බාරමී පුරාගෙන ඉන්නේ. එතකොට ඒකත් තියෙන්නේ සාසනේ රකින්නමනේ. එතකොට මේ රකින්න ආපු ශක්තිය බලයෙන් තමයි අද ලංකාවේ සාසනේ පැකුණේ. ඉතින් ඒවා වළක්වන්න බෑ. කෙනෙකුට වළක්වන්න බෑ. ප්‍රාර්ථනා පරිද්දෙන් සිදුවෙන දේවල්. එතකොට මේ ප්‍රාර්ථනා පරිද්දෙන් සාසනේ ළඟින්ද පින් කරන්න වාසනාව තියෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ අවස්ථාව වළක්වන්න බෑ. ඒක ප්‍රාර්ථනා කරගෙන සාසනේ රකින්න එන අය. ඒ නිසා ඒ ශක්තිය ඇතුව එන අයට ඒ අවස්ථාව ලැබෙනවා. එතකොට වෙන කෙනෙක් ඒක කරන්න කියන කරන්න බෑ. දැන් ලංකාව වුණත් ඒක සේසත් කරන්න දුටුගැමුණු කුමාරයා හැද වෙන කෙනෙක් හිටන්ද හිටියේ නැහැ. තිස්ස කුමාරයා ආවන් තිස්ස කුමාරයාට කරන්න ශක්තිය නැහැ. පුණ්‍ය බලය මදි. ඉතින් ඒ වගේ තමයි එතන අර අවස්ථාවකෝ ඒ අවස්ථාවට පත් වෙන්නේ. දැන් ඒකට හොඳ නිදර්ශනයක් තමයි මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දේවානම්පියතිස්ස මහරජුරුව තෝපාරාමේ කරලා ඊළඟ දවසරේ ඉල්ලුවා ස්වාමීන් වහන්සේ මට රුවන් නිසාය කරන්න මට අවසර දෙන්න කියලා. ඒ වෙලාවෙම කිව්වනේ මහරජා ඔබට අයිති නෑ කිව්වා ඒක. ඔබට අයිති නෑ ඒක අයිති ඔබේ මුනි පුරාට කිව්වා. දුටුගාමන කුමාරයාට අයිති කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි අර රුවන් නිසායට එහා පැත්තෙන් අර සෙල්ලිපියක් තියෙන ගලකොටලා මේක මුනි පුරා දැකලා මුනි පුරා මේකට මුල්කල් තියයි කියන සෙල්ලිපිය තමයි අර දක්වලා තිබ්බේ. හිමි නෑනේ. දේවානම් පිටි රහතුරන්ට ස්වාමීන්සය හදන්න හිමි නෑ. හද හදන්න කියන්න හදන්න බෑ. වස්තුව ලැබෙන්නේ නෑ. දැන් ගුටුගැමුණු කුමාරයන් රහතුරන්ට ඒක වස්තුව ලැබෙන්න හිමිකම තිබුණානේ. මොල්ගල් තියන්න ඕන කියන අදහස පත් වෙලා රාත්‍රී නිදා ගන්නකොට උදේ අවදි වෙනකොට සියල්ලෙන් පණවිඩ එනවා. හරි කණ්ඩුවන් මෙහෙර රිදී මෙතන ගඩොල් මෙතන වැලි ඔක්කොම පණිවිඩ උදේට එනවා රජුරන්. අර ඔක්කොම අර වස්තු ඒ තැන්වල පහළ වෙලා. ඉතින් වෙන කෙනෙක් හදන්න ගියා නම් ඒ වස්තුවේ නිමි හැටේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා හිමිකම තියෙන කෙනාට ලැබෙනවා. ඒ හිමිකම ලැබෙන්නේ අර සකස් කරපු කුසලවල බල ශක්තියෙන් ලැබෙන්නේ. ඉතින් ඒක ඒ වගේ දානාදී පින්කම් කරන්වත් වාසනාව තියෙන්න ඕන. ඒ දානමේ පින්කම සකස් කොට කරන්වත් ඕන. එතකොට ඵල විපාක ලැබෙනවා. එතකොට මේ දානෙ දෙන හැම දිනාටම යමක් සකස් කොට දෙන ලද්දේද ප්‍රතිග්‍රාහකයන් පරීක්ෂා කොට ගෞරවයෙන් දෙද සහස්තේම දෙද නිරන්තරයෙන් දන් දෙද කර්මඵල විශ්වාසයෙන් දෙද මේ ටිකේ සම්පූර්ණ වෙනවා නම් ඒක සත්පුරුෂ දානයක්. ඒ වාගේ සකස් නොකොට දෙයිද අනුන් ලවා දෙයිද ආදර ගෞරවයක් නැතුව දෙයිද ඒ දානිය අසත්පුරුෂ දානයක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ වාගේ ඒක සත්පුරුෂ අසත්පුරුෂ වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඊළඟට තයි තියෙනවා දාන විසුද්ධි හතරක්. දානය පාරිශුද්ධත්වයට පත් වෙන ක්‍රම හතරක් තියෙනවා. දායක තෙමේ කල්යාණ පුරුෂේක්ව පාපී වූ ප්‍රතික්ෂාහකේකට දන් දෙයි නම් ඒ දානීය මහත්ඵල වන්නේ දායකයාගේ පිටිසුදු බැවින්. ප්‍රතික්ෂාහකයාගේ වශයෙන් නොවේ. වෙස්සන්තර රජු පාපී වූ ද්‍යුතක බමුණාට දන් දීමේදී මහපොළව සංපාවට පත් විය. එතකොට ඒ දානමය පින්කම කරනකොට ඒ දානෙ දෙන කෙනා සත්පුරුෂ නම් පාපී පුද්ගලයෙකුට දානෙ දුන්නා ඒක මහත් වෙනවා. අර තමන් සිල්වත් ගුණවත් භාවයක ඉඳලා දානෙ දුන්න නිසා ඒක මහත්ඵල වෙනවා. ප්‍රතිග්‍රාහක දානෙ දෙන දායකත්වයේ දරන කෙනාගේ අනුග්‍රහය. ගුණයක පිළිහිටලාන දෙන්නේ ගුණයක පිළිහිටලා දුන්න නිසායි දෙන්නේ. දැන් මෙතන තියෙන්නේ ශ්‍රේෂ්ඨාන්තර රජුරෝ පාපී වූ ජීවිතක බමුණට දන් දුන්නා. දන් දෙන වෙලාවේ පොළොව කම්පාවට පත් වුණා. කම්පාවට පත් වුණේ බෝසතාණන් වහන්සේගේ ගුණ නිසා. බමුණට දුන්නේ කුසලින් නෙමෙයි. බෝසතාණන් වහන්සේගේ సంతානයේ පහළ වෙච්ච කුසංහිත නිසායි කම්පාවට පත් වුණේ. නැත්තම් අර බමුණගේ තියෙන ගුණභාවයකට නෙමෙයි. ඒ නිසා අන්න ඒ වගේ අර දන් දෙන එකන සිල්වත් නම් පාපී වූ කෙනෙකුට උනත් දන් දෙනවා නම් දායක පැත්තෙන් ඒක පාරිශුද්ධත්වයට පත් වෙනවා. එතකොට දැන් ඔය යම්හර වෙලාවට දන් දෙන වෙලාවේ අනුන්ගේ අඩුපාඩු පේනවනේ. අනුන්ගේ අඩුපාඩු වෙනකොට සමහර අය කියන දන් දෙන්න හිතෙන්නේ නැහැ කියලා. කියනවනේ. ඔව්. එතකොට තියෙන්නේ අපිට අපේ හිත හදාගෙන දන් දෙන්න. අපේ ජාදා වෙන දන් දුන්නාම මේකේ ආනිසංසය ලැබෙනවා. ඒක හදා ඒ අපේ හිත හදා ගන්න පුළුවන් තරමට හිතත් සකස් වෙන තියෙන්න ඕනේ. නැත්නම් පළදු වෙනවනේ. ඒ නිසා ඒ දානෙ දෙන පැත්තෙන් තමන් පිරිසුදු නම් බය වෙන්න දෙයක් නැහැ. දායකත්වයේ අදාහර මිත්‍රව සිට සිල්වත් ධාර්මික කල්යාණ මිත්‍රයෙකුට දන් දෙනම් ප්‍රතිග්‍රහක වශයෙන් දානයේ මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. තොර දන් දෙන කෙනා කිසිම ගුණයක් නැහැ. දන් පිළිගන්නන කෙනා කිසිම ගුණයක් නැහැ. නමුත් ඒක ලබන කෙනා සිල්වත් ගුණවත්. එතකොට මේ සිල්වත් ගුණවත්භාවයෙන් පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඒක දෙවෙනි පාරිශුද්ධිය. ඊළඟට දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාම අනාත්මිකයි. පාප ධර්මෙහි පිහිටියා වූ වෙයි. දානේ දෙන්නා වූ දානේ දෙන්නා වුන්ගේ වශයෙන් ප්‍රතිග්‍රහයෙන් වශයෙන් මහත්ඵල නොවන්නේ. එතකොට ඒක දානේ දෙන එක්කනාගේ අතින් මහත්ඵල වෙන්නේ නැහැ. දානේ ලබන කෙනාගේ අතින් මහත්ඵල වෙන්නේ නැහැ. දෙගොල්ලගෙම දානේ දෙනවා නම් පාරිශුද්ධත්වය පිරිසුදු වෙලා මහත්ඵල වෙන්නේ මහත්ඵල වෙන්නේ දෙපැත්තෙම අපිරිසුදු නිසා. එතකොට දායක ප්‍රතිග්‍රහක දෙදෙනාම ධාර්මික නම් සිල්වත් නම් කල්යාණ මිත්‍ර අදහස් තියෙනවා නම් දායකයාගේ වශයෙන් හා ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් හා දෙපැත්තෙම ඒ ප්‍රතිග්‍රහක ගුණය පමණට දානය දෙනීමේ දානය ආනිසංසයේ මහත්ඵල මහත්ඵලවට පත් වෙනවා දෙපැත්තෙම. දායක පැත්තෙනුත් මහත්ඵල වෙනවා, ප්‍රතිග්‍රහක පැත්තෙන මහත්ඵල බවට පත් වෙනවා. අන්නේ කුසලයේ. එතකොට හීන දානයක් ඉස්සලා කියෙන්නේ. එයා ප්‍රසිද්ධිය බලාපොරොත්තුෙන් දුන්නොත් ඒක හීන දානයක් බවට පත් වෙනවා. ඊළඟට සරණ සීලයේ නොපීකා ගුණවත් නව අපමණ සත්‍යයන් හට දෙන ලද මහා දානයේ තිසරණ පිහිටි එක පුද්ගලයෙකු හට දෙන්නා වූ දානයේ සොලස්වන කලාවෙන් කලාවක් නොගන්නේ. එතකොට මේක තව විස්තර කරනවා. දානය දෙන වෙලාවේ දැන් තිසරණ සීලෙහි නොපිහිටා ගුණවත්කමක් නැතුව අපමණ සත්‍යයන් අපි දන් දෙනවා. එතකොට ඒක මහා දානයක්. ඒ මහා දානයක් වුණාට තිසරණේ පිහිටි එක පුද්ගලයෙකුට දුන්නා වූ දානය දානයෙන් සොරස් කලාවෙන් එක කලාවකටවත් නොවටින්නේ කියලා. ඒ කියන්නේ එහෙම අර කිසිම ගුණධර්මයක් නැති විශාල පිරිසකට දන් දුන්නට වැඩිය තිසරණ ගතව ඉන්න පුද්ගලයෙකුට දානේ දීලා ඒ දානානිසංසය 16කට බෙදලා එක පංගුවක් ගත්තොත් ඊට පෙරිය ආනිසංසය වැඩි කියනවා. ඒ තිසරණ ගත නිසා කරුණාවන් සරණ ගිය කෙනෙකුට දානි දුන්නා. එතකොට තිසරණ මේ පිහිටපු 100ක් දෙනාට දෙන දානියට වැඩිය මහත්ඵලයි සෝවාන් එක පුද්ගලයෙකුට දෙන දානි. සහ සමාන නොවන්නේ ඒ සමාන වන්නේ නැහැ කියේ. සෝවාන් 100 දෙනෙකුට දෙන දානියට වැඩිය සකර්දාගාමි එකෙනෙකුට දෙන දානේ සමනවන්නේ. සකර්දාගාමි 100ක් දෙනාට දෙන දානියට වැඩිය අනාගාමි එක පුද්ගලයෙකුට දෙන දානය සමනවන්නේ. ඊට වැඩිය ආනිසංස තියෙනවා. අනාගාමි 100ක් දෙනාට දෙන දානියට වැඩිය එක රහතන් වහන්සේ නමකට දෙන දානේ ඊට වැඩිය සමනවන්නේ. ඊට වැඩිය වැඩි වෙනවා. එතකොට රහත් 100ක් නමකට දෙන දානියට වැඩිය එක පසේ බුදු දානන් වහන්සේ නමකට දෙන දානිය මහත්ඵල වෙනවා, සමවන්නේ නැහැ, ඊට වැඩි වෙනවා. පසේ බුදුන් සිය දෙනාට දෙන දානියට වැඩිය සම්මා සම්බුදු දානන් වහන්සේට දෙන දානිය සොලස්සනාවෙන් කලාවක්වත් වටින්නේ නැහැ කියනවා. ඊට වැඩිය ආනිසංස තියෙනවා බුදු කෙනෙකුට දෙන දානිය. බුදු දානන් වහන්සේටත් දුන් දානියටත් වැඩිය ආනිසංස තියෙනවා බුදු පාමොක් මහසංගනට දන් දීමේ කුසලයේ. එතකොට දානීය මහත්ඵල මහා ආනිසංස බවට පත් වෙනවා. මේ දානීයට සුරුණුවන් පිහිට නැත. එතකොට මීටත් දානීය මීටත් වැඩිය ඒ සුරුණුවන් ගුණ පිහිටවපු තැන සංඝාරාමයක් කරලා දානෙ දෙනවා නම් ඊටත් වැඩිය ආනිසංස තියෙනවා. බුද්ධත්වක මහා සංඝරත්නයේ දෙන දානීයටත් වැඩිය මහා ආනිසංසයක් තියෙනවා. සුරුණුවන් ගුණ පිහි කරලා සංඝාරාමයක් කරන පූජා කරනවා නම් ඊට දෙවිය ආනිසංසයක් තියෙනවා කියලා. ඒකත් දෙවිය සුරණුවන් සරණගත ඵලයේ මහත්කේ. එතකොට ඊටත් දෙවිය ආනිසංසයක් තියෙනවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යන කෙනා. ඒ සරණ කියන්නේ සරණ යන කෙනා නිවන් දක්නවා කියන ස්වභාවය. දැන් සරණ රත්නත්‍රයේ සරණ යනවා කියන්නේ එයාට කවදා හරි සුරණුවන් සරණ ඇර පිහිට කරගෙන නිවන් දකින්න ලැබෙනවා කියන විශ්වාසයනේ. එතකොට සසර කෙටි කරනවා කියන අද සසර කෙටි කරලා නිවන් දකින්නවා කියන චේතනාව. එතකොට ඒ චේතනාව තිබ්බොත් තමයි හැම පින්කමක්ම කරන්න ලැබෙන්නේ. නැත්තම් අපිට නිවන් අරමුණු කරගෙන පින්කම් කරන්න ලැබෙන්නේ තුරුණුවන් සරණ ගිය කෙනෙකුටයි. ඒ නිසා ඒ ඔක්කොටම වැඩිය තුරුණුවන් සරණ යාම මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. තුරුණුවන් සරණේ පිහිටා පංචශීලය සමාදන් වන කුසලය මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ඊටත් වැඩිය ආනිසංස තියෙනවා. ඒවා ඔක්කොම කරලා මොහොතක් මෛත්‍රී වැඩුවා. මොහොතක් මෛත්‍රී වැඩුවා නම් ඊටත් වැඩිය ආනිසංසය ඵලයක් මහත්ඵල වෙනවා. ඒ හැමතරමත් වඩා අතුරුසනක් ගහන තරම් කාලයක් වුණත් විදර්ශනා වැඩුවා නම් ඊටත් වැඩිය ආනිසංශයක් තියෙනවා. එතකොට එවැනි ආනිසංශ බල ඇති උතුම් කුසල් ශාසනීය පිහිට කරගෙන අපි සිදු කර ගැනීමේදී විදර්ශනා වඩා අරියත් මඟඵල ප්‍රාප්ත උත්තමයන් පිදීම මහානිසංශ බවට පත් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන් සරණින් ප්‍රතිස්ථාදාල වූම යහපත් හැටියට දන් දීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි කියලා කියන. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිහින් සීලයක පිහිටලා මෛත්‍රී සහගත සිටින් දාන ආදී පින්කම් කරනවා නම් ඒක මහත්ඵල මහානිසංශ බවට පත් වෙනවා. කර්මඵල විශ්වාසයෙන් දුන්නොත්. එතකොට මේ වාගේ ප්‍රසන්න සිතකින් සුද්ධ කොට දන් දෙන්නා වූ පුද්ගල තෙමේ බොහෝ දිනාට ප්‍රියමනාප බවට පත් වෙනවා. ඒ වගේම සෑම දිනක එකම සමග සම්පන්නව ඉන්නවා. ඔහුගේ තීර්ථ ප්‍රශංසාව දස දිශාවේ පැතිරෙනවා. වස්ත ධර්මයේහි මනාකොට පිහිටනවා. ආත්ම භාවයේහි දිව්‍ය ලෝකයේහි ඉපද අපමණ දිව්‍ය සම්පත් විඳ ඒ දන් දීම ආදී ආනිසංස ලැබ සසර පාරමී පුරාගෙන ශාන්ත ලෝකෝත්තර නිවනට පත් වීමේ වාසනා ශක්තිය ලැබෙනවා දාන ආදී උතුම් පින්කම කිරීමේ. එතකොට මේ දාන ආදී පින්කම අපි දෙනකොට මහ ආනිසංස ඵල කුසලයක් බවට පත් කරගන්න. පත් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට ඒ දානමය පින්කම කරන්න ඕන. කරනවා නම් ඒක කුසල ශක්තිය බලවත් වෙනවා. දැන් දානමය පින්කමකින් සම්මා දිට්ඨිය තියාගෙන දානමය පින්කම කරනකොට දානේ දීමේ කුසලයේ තුලින් මට මෙන්න මේ විපාක ලැබෙනවා. සසර ආයු වර්ණ සැප බල ප්‍රඥා යතෝ පාරමී පුරාගෙන මේ දානමය පින්කමෙන් මට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා කියන චේතනාව. ඒ චේතනාව තියනවා නම් සම්මා දිට්ඨිය එතනින් සම්පූර්ණ වෙනවා. ඊළඟට ඒ දානමය පින්කම කරන වෙලාවේ ඒ සකස් කරන වස්තුව කෙරෙහි ආශාව නැතුව පරිත්‍යාගයේ චේතනාවෙන් කරනවා නම් නෙක්ඛම්ම සංකල්පනාව සම්පූර්ණ වෙනවා. ඊළඟට ඒ පටික්කායිකින්ට පරිත්‍යාග කරන වෙලාවේ මෛත්‍රී සහගත සිතින්ම පරිත්‍යාග කරන්න ඕනේ. එතකොට අවියාපාද සංකල්පනාව සම්පූර්ණ වෙනවා. ඊළඟට කරුණා සහගත සිත තියෙන්න ඕනේ. තමන්ට අන්‍යයටත් කරුණා සහගත සිතින් දානමය පින්කම කරන්න. එතකොට අවිහිංසා සංකල්පනාව සම්පූර්ණ වෙනවා. එතකොට ඔය සංකල්පනා තුනෙන් යුක්තව දානමය පින්කම කළොත් සම්මා සංකප්ප කියන මාර්ගංගයේ වැඩෙනවා. ඊළඟට දානමය පින්කම කරන වෙලාවේ සම්මා කම්මන්තේ වැඩෙනකොට දානාදී පින්කම කරන වෙලාවේ තුරුණුවන් සරණ ගිහින් සීලයක පිහිටලා දානගත අදත්තා දාන කාමේසු මිච්ඡාචාර කියන මේ වැරදි තුනෙන් වෙන් වෙලා තමන්ගේ කය අර දාන වස්තුව සකස් කරන්ඩ යමු කරගන්න. යමු කරනවා නම් එතන සම්මා කම්මන්ත තියෙනවා. සම්මා කම්මන්ත කියන මාර්ගංගේ වැඩෙනවා. අර කය වෙහෙසලා දානේ සකස් කරන විදිහයි. මේ චේතනාව තියෙන්න ඕන. මම මේ යහපත් කර්මාන්තය කරන්නේ කය වෙහෙසවල. ඒකට සම්මා කම්මන්තය කියන මාර්ගංගේ තියෙනවා. එතකොට අර වැරදි තුනෙනුත් වෙන්වීමේ චේතනාව තියෙන්න ඕන. තියෙනා ඒක දානමය වස්තුව සකස් කරගන්න. එතකොට සම්මා කම්මන්තය කියන මාර්ගංගේ වැඩෙන. ඊළඟට සම්මා වාචාවෙනි බොරු කීම, කේලම් කීම, හිස් වදන කීම, පරස වෙතන කීම කියන මේ වචන හතරෙන් වෙන් වෙලා සීලයක් සමාදන් වෙලා එතකොට මේ දාන වස්තුව වෙනුවේ යම් කිසි යහපත් වචනයක් අපි කතා කරමු. කියන්නේ දානෙන් සකස් කරන හැටි, පිළියෙල කරන හැටි, එතකොට පූජා කරන හැටි යහපත් හැටිද යහපත් වචනයක් කතා කරනවා. අර වැරදි හතරෙන් වෙන් වෙලා වැරදි හතරෙන් වෙන් වෙන්නේ නැතුව එතන කළොත් එතන සම්මා වාචාවට එන්නේ නැහැ. වෙන් වෙලාම ඉන්න ඕනේ. වෙන් වෙන්න සීලයක් සමාදන් වෙනා ඉන්න විදිහට චෛතසිකයනේ. ඒ විරිත සයිසිකයට පත් වුණත් තමයි සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන්නේ. වැටෙන්නේ ඒ අර වැරදි වචන හතරෙන් වෙන් වෙලා යහපත් වචනේ කතා කරනවා කියන චේතනාව. ඒ චේතනාවෙන් කරන වචනයක් පාසාම සම්මා වාචා කියන මාර්ගාංගයට වැටෙනවා. වෙන්වීමේ ස්වභාවය තියෙන්න ඕන. ඊළඟට සම්මා ව්‍යායාමයේදී සම්මා ආදී වේදී එතකොට අර වැරදි හතෙන්ම වෙන් වෙන්න ඕන. ඒ කියන්නේ දැහැමි ජීවිතයක් ගත කරමින් සම්මා සම්මන්ත සම්මා වාචා කියන මේ අංග යුත්තේ දෙකෙන් යුත්ත වෙලා වැරදි හතෙන්ම වෙන් වෙලා දැහැමි ජීවිතයකින් ගත්ත වස්තුවක් වෙන්න ඕන එතන සම්මා ආදී. එතකොට සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, වරදව හැසිරීමෙන්, බොරු කීමෙන්, කේලම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරස වචන කීමෙන් කියන මෙන්න මේ වචන හතරට සම්බන්ධ වෙන දාන වස්තුව ගන්න බෑ. ඒකෙන් වෙන් වෙන්න ඕන. ඒකෙන් වෙන් වෙලා ධාර්මික වස්තුවකින් ලැබිච්ච දාන වස්තුවක් වෙන්න ඕන සම්මා ආජීව වෙනකොට. එහෙම ගත්තොත් අදන සම්මා ආජීවය සම්පූර්ණ වෙන්දි ආකාරයෙන් නෙමෙයි මම මේ වස්තුව ගත්තේ ධාර්මික වස්තුවක් ගත්තේ කියලා ඒ හැඟීමෙන් කළොත් එතන සම්මා ආජීවය සම්පූර්ණ වෙනවා. ඊළඟට සම්මා ව්‍යායාමයේදී හැම වෙලෙම ඒ දාන වස්තුව සකස් කරන වෙලාවේ නූපන් අකුසලයෙන් නූපදින්දම උත්සාහ දරන්න ඕනේ. ඒ දාන වස්තුව සකස් කරන වෙලාවේ නූපන් අකුසලයෙන් නූපදෙවීමේ වීරිය තියෙන්න ඕනේ. ඊළඟට උපන් අකුසලය යටපත් කිරීමේ වීරිය තියෙන්න ඕනේ. නූපන් කුසලය උපදවීමේ වීරිය තියෙන්න ඕන. උපන් කුසලය බලවත් වීමේ වීරිය තියෙන්න ඕනේ. මේ වීරියෙන් යුක්තව දාන වස්තුව සකස් වෙන්න ඕනේ. එහෙම සකස් වුණොත් සම්මා ව්‍යායාමයේ සම්පූර්ණ වෙන උත්සාහය වෙනවා. එතන කායික හා මානසික උත්සාහය තියෙන්න ඕනේ. හිත වඩාගෙන කළොත් එතන සම්මා ව්‍යායාමයේ තියෙන්නේ. ඊළඟට සම්මා සතිය. සම්මා සතියේදී තමන් මුලින් පටන් ගන්නම් අර పూర్ව මුංචන අපර චේතනා තුන. ඒ චේතනා තුන සිහිපත් කරගෙන තුන් හිත පහදවාගෙන ඒ දාන මේ පින්කම සිහි ඇතුව කලබල නොවි ඒ කරන ක්‍රියාවන් හැම එකටම හිත යොදන්න. හිත යොදාගෙන කය සකස් වීමේදී ඒක කායානුපස්සනාවට යන දානෙදී මේ වින්දනයක් ආවොත් වේදනානුපස්සනාවට යන ඒ වෙලාවට සිත පරිත්‍යාග චේතනාව ආවොත් චිත්තානුපස්සනාවට යන. ඊළඟට මේක නාම රූප දෙක ප්‍රඥාක් තුළින් සකස් වෙන එකක් කියලා ආවොත් ධම්මානුපස්සනාවට යන. ඒ චේතනාවෙන් දාන වස්තුව සකස් කරලා පූජා කළොත් සම්මා සතියෙන් යුක්තව දානි දුන්නා වෙනවා. ඒකට නරක අදහසක් හිතට එන්නේ නැහැ. ඊළඟට මේ දාන වස්තුව සකස් කරන වෙලාවේ සිතේ සංසිඳීම. කියන්නේ පංච නීවරණයන් යටපත් වෙලා එකඟ වූ සිතින් ඒ දානමය පින්කම කරනවා. කියන්නේ කුසල් අරමුණින් තැන්පත් වූ සිතකින් එකඟ වූ සිතින් දානමය පින්කම කරනවා. කරන වාරයක් පාසා සම්මා සමාධිය වැඩි. එතකොට මෙතන දානමය පින්කම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුණා නම් එතන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවම තියෙනවා. ඒ ශික්ෂාවෙන් කරන කුසලය ඒකාන්ත වශයෙන්ම උපනිෂේ වෙන්නේ නිවනට. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට අපි සිත හැසිරුනේ? එතනදී අමුතු ආයේ වියදම කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ එතෙන්ද සිත යොදන්න. මේ සිත යොදාන කළොත් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට පත් වෙනවා. අන්නේ පත්වීමේ චේතනාව තුළින් අපි දානමය පින්කම සම්පූර්ණ කරන්න මහන්සි ගන්න ඕනේ. එහෙම ගත්තොත් ඒක චේතනාවක් බවට පත් වෙනවා. එතකොට ඒ දානමය පින්කම. එතකොට ඒක ආයේ තවත් හසුරවන්න පුළුවන් දස පාරමිතාවට හසුරවන්න පුළුවන්. දස පාරමිතාවටම ඔබ අරවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දානීය පරිත්‍යාග කිරීමේ චේතනාව දාන පාරමිතාව. එතකොට ඒ දානය සකස් කරන වෙලාවේ හිත කාය වචනේ හික්මුවාගෙන කළොත් සීල පාරමිතාව. දෙන වස්තුවකදී ආසාවක් නැතුව දුන්නොත් නෙක්ඛම්ම පාරමිතාව. එතකොට ඒ වස්තුව කෙරෙහි හිත පහදවාගෙන තුන් හිත පහදවාගෙන කර්මඵල විශ්වාසය ඇති කරගෙන දානේ දීමේ ප්‍රඥා පාරමිතා. ඊළඟට අර වාගේ සම්‍යා ව්‍යායාමයෙන් දානේ දුන්න විරිය පාරමිතා. ඊළඟට ඒ කරන දානිය සකස් කරන වෙලාවේ හුදෙකලාව චිතකය වටිනේ සංවර කරගෙන ඉවසීමෙන් දානේ දුන්න සම්ති පාරමිතා. එතකොට දාන වස්තුව මම මේ විදිහට කොහොම හරි සකස් කරලා සිතත් සකස් කරගෙන දාන වස්තුව සකස් කරලා දානි දීලා ඉවර වෙනකම් මගේ අදිස්ථානය තියාගෙන කළොත් අදිස්ථාන පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඊළඟට මේ කුසලයේ බලෙන් මට ඒකාන්තයෙන් සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේක උපනිස්රේ වෙනවා, උපකාර වෙනවා කියොත් සත්‍ය පාරමිතාවට වැටෙනවා. එතකොට අදිස්ථාන කළොත් අදිස්ථාන පාරමිතාවට වැටෙනවා. ඊළඟට මෛත්‍රී සාගත සිටින් මේ සියලුම දේ කළොත් මෛත්‍රී පාරමිතාවට වැටෙනවා. ඊළඟට ඒක උපේක්ෂා සාගත සිටින් ඥාන සම්ප්‍රයුක්තව මැදුම් පිළිවෙතින් ඒ ඥාන මේ පින්කම සකස් කරගත්තොත් ඥානවන්තව උපේක්ෂා පාරමිතාවට වැටෙනවා. දස පාරමිතාවටම මේ දාන වස්තුව වැටෙනවා. ඉතින් ඒ විදිහට මෙනෙහි කර කර දානිය දුන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩෙනවා, දස පාරමිතා ධර්මයක් වැඩෙනවා. ඒ වැඩෙන හැටියට දානිය දුන්නොත් එතන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. මේ 37 වැඩින ආකාරයෙන් කුසල ධර්මන ඉදිරියට වැඩිවොත් තමන්ගේ ශ්‍රකීය సంతානිය තුල දානමේ පින්කමෙන් සත්‍ය බොජ්ජංග ධර්ම වැඩි මගපල නිවන් සුව ලබන්න ඉදිරියට අපිට පිහිට වෙනවා, උපකාර වෙනවා. හරියට දානමී පින්කම කළොත් ඉතින් අන්න ඒ වාගේ දානාදී පින්කම් තුලින් අපට දස පාරමිතා වැඩෙන, ඒ වගේම සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන උතුම් කුසල් අරමුණ ඇතුව දවස පුරාම මේ දානමී පින්කම කරන්න පුළුවන්. ඒ සකස් කිරීමේ කුසලයෙන්. එතකොට ඒ දානමී පින්කමේදී දැන් තමන් වෙන වෙලාවට ඔය ටික වැඩෙන හැටියට කරන්න පුළුවන්. එතකොට දවසකට තුන් වතාවක් වෙනවනේ. දවසකට තුන් වතාවක් වෙනකොට තුන් වතාවම ඉදුවනම් හිත තමන්ට gedare ඉඳගෙන මේ පාරමිතා සම්පූර්ණ කරන්න පුළුවන්. අපිට තියෙන්නේ හිත යොදන්න විතරයි. නොය හිත යොදාගන්න බැරි එක තමයි අපිට තියෙන්නේ දුර්වලකම. ඉතින් අර දින වේලාවට ඒ චේතනාව අපිට තියෙන්න ඕනේ. තියාගෙන ඒ කරන ක්‍රියාවක් වාසාම සති ඥාන සමාධි වැඩෙන හැටියට කළොත් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ඉතින් අන්න ඒ නිසා දාන වස්තුව පුංචි වෙන්න පුළුවන්. නමුත් එයින් උපදවන චේතනාව පුංචි නෑ. එතනින් උපදින චේතනාව පුංචි වෙන්නේ නෑ. කොඩේදී තමහන්ලාවට ලකුසල් සිත් පහල වෙනවනේ. මේක තමයි කියන්නේ. දෙක වල කරන්න යන කුසලයට බාධාවක් තියෙන එක නොතනවත්කම ඉඳලා කරන්නේ. එතන තමන්ගේ සිත් යොදලා කරන්න තමන්ගේ ශක්තිය නැහැ. වාසනාව නැහැ. පහසුව තකා එතන කරන්නේ. එතකොට මේ පහසුව තලා අනුන් ලව්ව පිළියෙල කරන දානේ මේ වාගේ ආනිසංශයක් ලබන්න බෑ. එතකොට මේ චේතනාව වෙනස්නේ. චේතනාව වෙනස්. එතන පහසුව තකා හෝ මොනවා හරි යම් කිසි අදහසක් හිතේ දරාගෙන ඒකට ඉද බාර දෙන්නේ. එතකොට තමන්ගේ අර විශ්වාසයෙන් දෙන දානියක් නෙමෙයිනේ. ඉතින් අර තමන්ම සකස් කරගෙන තමන් මේ සියදෑයින් සකස් කරලා දාන වස්තුව දුන්නොත් තමයි මේවා ව්‍යානිසංශ නිසි හැටියට ලැබෙන්නේ. ඉතින් ඒ කවුරු යදෙව්වත් කමන්නේ තමන්ගේ හිත හදාගන්න. පිටිස වැඩි වෙනාට මෙතන බාධාවක් නැහැ. දාන වස්තු වැඩි වුණා කියලාවත්, දන් දෙන අය වැඩි වුණා කියලාවත්, සකස් කරන අය වැඩි කියලාවත් මෙතන බාධාවක් නැහැ. අර සතියේ ඥාණයෙන් තමන් කළොත්. විදාගත්තට කමක් නැහැ. නමුත් තමන්ගේ හිත සකස් කරගන්න. ඒ දෙන්නේ කොච්චර පිරිස වැඩි වුණත් කමක් නැහැ, වස්තු වැඩි වුණත් කමක් නැහැ. තමන්ගේ හිත සකස් කරගන්නවා නම් එතන බාධා වෙන්නේ නැහැ. එතන අර හිත සකස් වීමේ නැතිකම නිසා බාධා වෙන්නේ. පිරිස වැඩි වුණත් එක වගේම පිරිසක් නෙමෙයිනේ. එක වගේ පිටසක් නෙමෙයි ඉන්නේ. එක වගේ පිටසක් ඉන්නවා නම් පහසේ කරන්නේ. ඉතින් එක වගේ පිටසක් හිටියත් නැතත් තමන්ගේ හිත හදා ගන්න පුළුවන් නම් එතන හරි. එතින් තමන්ගේ හිත හදා ගන්නයි එතන අමාරු. නෝ වෙනකම් තමයි මොනවා හරි එකකින් එතන බලුද වෙනවනේ. ඉතින් ඒකට තියෙන අපි ඒක දැකනල් සිහිකරන කුසංගිත උපදව ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. නැත්තම් එතෙන්ට ගියා නම් ගැටුමක් එනවනේ. ඔව් එදලා ගියනායත් එක්කත් ගැටුමක් එනවා, ගෙදරායත් එක්කත් ගැටුමක් එනවා. එතකොට ගැටුම් තුනක් එනවා. ඒ නිසා ඒ අවස්ථාවලදී හැම අවස්ථාවකදීම අපි බලන්න වෙන්නේ ඒ පිරිස වැඩි වුණත්, වස්තුව වැඩි වුණත්, දානේ වැඩි වුණත් තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිත දිහා බලාගෙන නිෂ්කලංකව ඒක අරමුණට ගන්න. ඉතින් ඒක අමාරුයි ගන්න. හිත සකස් වෙච්ච කෙනෙකුට විතරයි ඒක ගන්න පුළුවන්. නැත්තම් ගැටුම් වලට මොනවා හරි දෙයකට හිත කැළඹෙනවා. අන්න ඒ නිසා හිත කැළඹෙන්නේ නැතුව අර විදියට අරමුණු කරගෙන ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. සකස් කරලා ඉතකොට තමයි මනසිකාරීකින් ඉගෙනින්නේ. ඉතින් ඒ නිසා අද ඒ වාගේ පිළිසහා ගන්න බෑ. ඒකෝට ඒ වාගේ කරන තැනුත් අඩුයි. නමුත් තමන්ගේ සිතින් ඒක අරමුණු කරගෙන කුසල් හිතක් බවට පත් කර ගන්න පුළුවන් එක තමයි අපිට තියෙන්නේ. වෙන අනුන් හදන්න අපිට බෑනේ. ඒ නිසා තමන්ගේ හිත සකස් කරගෙන ඔය විදියට දාන ආදී පින්කම් කරන්න උත්සාහනවා නම් ඒක ඉතාවත්ම ශේෂ්ඨයි කුසලක් බවට පත් වෙනවා කියන එක සිහි කරගෙන තමන් හැකියතා පිරිසිදු ආකාරයෙන් දාන ආදී උතුම් පින්කම් කරන්ද සත්‍ය කර්මඵල විශ්වාසයක් සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් ඊවා නුවණින් තේරුම් අරගෙන කුසංහිත මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය දීර්ඝාංශ නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.